අපි ප්‍රධාන කටයුතු සඳහා ගරු බුද්ධික පතිරණ මැතිතුමා
ගරු කථානායකතුමනි වර්තමානයේ ක්‍රියාත්මක කරන සිවිල් ආරක්ෂක කමිටුවට නිල පිළිගැනීමක් ලබා දීම සෑම ග්‍රාමනිලධාරී වසමකම් පිහිටා ඇති
ගරු රාජකාරණ මැතිතුමා
ස්තුතියි කථානායකතුමනි දැන් මෙතන මාධ්‍යයට අයිතිවාසිකමක් තියෙනවා 225 ගැන වාර්තා කරන්න. නමුත් මාධ්‍යයේත් වත්කම්මා බැරකම් ප්‍රකාශ දිය යුතුයි. මම ඉල්ලනවා කථානායකතුමාට මෙතන කවුද දීලා තියෙන්නේ කියලාත් වාර්තා කරන්න.
මාධ්‍යව මට ගන්න අයිතියක් නැහැ
නේද? තියෙනවා. ඒ අයත් දෙන්න තියෙනවා මාධ්‍යයේ වත්කම්මා බැරකම් මේ තියෙන.
නෑ ඒක මට නෙමෙයි. නෑ ඉතින් ඒක මට අයිතියක් නැහැ.
අපි ඉල්ලීමක් කරනවා මෙතන එහෙම කරන්න පුළුවන් අයිතියක් තියෙනවා
නේද? මොකද
මේක චරිත ඝාතනයක් කරන්නේ.
නෑ මං හිතන්නේ
එහෙම නෑ. මේක නැත්තම් මේක මෙතන වෙනිම මේක යම් විදියෙන් කතුරුවරුව සියලු දෙනාම ඒගොල්ලෝ වත්කම් ඉදිරිපත් කරන්න තියෙනවා.
මං දැන්ට විදියට එහෙම අයිතියක් නෑ. එහෙමයි මං බලන්න ගමන්.
මේක තියෙනවා.
නෑ මං බලන්න ගමන් ගරු කොමරෙච්චු.
තියෙන අවබෝධය මත සියලු මාධ්‍යවේදීන් නෙවෙයි පත්‍රවල කතුරුවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සඳහා තියෙන නමුත්
මට නෙමෙයි
ඒ කථානායකතුමාට නෙමෙයි
ඔව් මට නෙමෙයි
මට කියනවා ඒක මම හිතන පුවත්පත් මණ්ඩලෙත් කොහොමද
දන්නේ
වෙන ආයතනයකට ඇත්තේ
නෑ කැමක කැබිනට් ඇමතිවරු මන්ත්‍රීවරු
ඒක ජනමාධ්‍ය ඇමතිට වගේ තමයි පුළුවන් වෙන්නේ මොනොත්
ඔව්
එහෙම නොත් ජනමාධ්‍ය ඇමතිතුමාගෙන්
අපි බලමු ජනමාධ්‍ය ඇමතිතුමත් කතා කරලා බලමු හොඳයි ඒක
දීගෙන තමයි මේ වගේ දේවල් ඇතිවන්නේ. ඉතින් මම මේ නිර්භීත කියන්නේ මේ වගේ නිවැරදි
නෑ. අපි ජනමාධ්‍ය මිත්‍රත්වයත් සමග කතා කරලා අපි තියෙන එකට බොහොම සුදී.
කරුණාකලක්.
ඔව්. ගරු බුද්ධිපතිතුමා මිත්‍රමා.
ගරු කථානායකතුමනි මම යෝජනාව ඉදිරිපත් කරලා පස්සේ ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා ඒක ස්ථිර කළා. ආයි මම කතාව පටන් ගන්නවා.
හොඳයි පටන් ගන්න. ගරු ලකී ජයවර්ධන මිත්‍රමා.
මගේ යෝජනාව වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවට නිල පිළිගැනීමක් ලබා දීම සෑම ග්‍රාමනිලධාරී වසමකම් පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයේ නායක ස්වාමින් වහන්සේ පූජකතුමා විදුහල්පතිතුමා ග්‍රාමනිලධාරී සමෘද්ධි සංවර්ධනධාරී කෘෂිකර්ම පරිශ්‍රය නිෂ්පාදන සහකාර ජනසභා ලේකම්වරු ප්‍රදේශ පොලිස් ස්ථාන නියෝජනය කරන පොලිස් නිලධාරී එම ග්‍රාමධාරී වසමේ පිහිටි ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කරන අදාළ වසමේ පදිංචි සිටින නියෝජිතයන්ගේ සමන්විත සිවිල් ආරක්ෂක කමිටු ගොඩනැගීම වඩාත් පහසු වීම සඳහා වර්තමාන සිවිල් ආරක්ෂක කමිටුවල නිල පිළිගැනීමක් ලබා දිය හැකි පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කළ යුතුයයිද ඒ තුළින් ග්‍රාමධාරී වසම තුළ සිදුවන අපරාධ හා දුරාචාර නීති විරෝධී කටයුතු පිළිබඳව අදාළ අංශ සමග මනා සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීමට හැකිවන පරිදි අදාළ නීති සම්පාදනය කළ යුතුයද මම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ගරු කථානායකතුමනි ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ගැන අප යෝජනා විස්තර කරනවා.
ගරු කථානායකතුමනි මේ යෝජනාව ඉදිරිපත් කරන්නට හේතු පාදක වුණේ අපි දන්නවා වර්තමානයේ වෙන විට අපේ රට තුළ විවිධ ග්‍රාමීය මට්ටමේ සිදුවන අකටයුතු සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව සිවිල් ආරක්ෂක කමිටු වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කරගත යුතුව තියෙනවා. ඒ නිසා රටක් ඉදිරියට යනකොට ඒ රට ඒ රාජ්‍ය මෙහෙවන්න වරින් වර ආණ්ඩු පත් වෙනවා. ඒ පත් වෙන ආණ්ඩු මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් තියෙනවා. එක ආරක්ෂාව පිළිබඳ අභියෝගය, දෙක සංවර්ධනය පිළිබඳ අභියෝගය. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මනෝවිද්‍යාඥයෝ කියන්නේ ඕනම පුද්ගලයෙක් ඕනම කටයුත්තක් සිදු කරන්නේ ප්‍රධාන අරමුණු දෙකක් වෙනවා. තනි පුජ්‍යලෙක් විදිහට අපි සැලකුවොත් එක්කෝ පංචේන්ද්‍රයන් පිනවන්න, එහෙම නැත්නම් තමුන් ඉන්න මට්ටමට වඩා තරමක් හරි ඉහළට යන්න උසස් වෙන්න. ඒක තමයි පුජ්‍යලෙක් විදිහට කරන ඕනම දෙයක් මේ දෙකෙන් එකකට අයිති. එක්ක තමුන්ගේ පංචේන්ද්‍රයන් පිනවන්න, එහෙම නැත්නම් තමුන් තත්ත්වෙන් උසස් වෙන. ඒ වගේම තමයි රටක රාජ්‍ය වෙන ආණ්ඩුවට ප්‍රධාන අභියෝග දෙකක් තියෙනවා. ඒ මා සඳහන් කළ සංවර්ධනය පිළිබඳ අභියෝගයත් ආරක්ෂාව පිළිබඳ අභියෝගයත්. සමහර ලාට මේ එක අභියෝගයකට ගන්නා තීන්දුව විසින් අනිත් අභියෝගය අභියෝගයට ලක් වෙනවා වගේම සමහර වෙලාවට ඒ අභියෝගයට සාර්ථක විසඳුම් ලැබෙනවා. ඒක තමයි ඇත්ත. ඒක සංවර්ධනය පිළිබඳ කාරණය. මා මේ යෝජනාවට ප්‍රවේශයක් ගන්න මොකද යෝජනාව මා ඉදිරිපත් කරාම ස්ථිර කරන්න හේෂවිතානගේ මන්ත්‍රීතුමා සභාවේ හිටපු නැති නිසා ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා ඒ ස්ථිර කරපු වෙලාවේ එතකොට මට ඒ කාලයත් එක්ක මම තරමක් කාලය අරගෙන මම ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති දැන් ඒ සංවර්ධනය කියන අභියෝගය ප්‍රධාන කරුණු තුනක් යටතේ. ඒක ආර්ථික සංවර්ධනය, අධ්‍යාපන සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය. සංවර්ධනය කියන කාරණේදී මේ අංශ තුනම වැදගත්. එක පැත්තකින් ආර්ථික සංවර්ධනය. ආර්ථික සංවර්ධනයේදී රැකියාව අවස්ථා වැඩි වෙන්න ඕනේ. රාජ්‍යංශයේ පෞද්ගලික අංශයේ සමුපකාර අංශයේ රාජ්‍ය නෝන අංශයේ එකට අත්වල බඳගෙන යන්න ඕනේ. යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. ඒ වගේම රටේ ආර්ථික පරිවර්තනයේ නවෝදය ඇති වෙන්න ඕනේ. ඒකට ශක්තියක් වශයෙන් අධ්‍යාපන සංවර්ධනය ඇති වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි රටේ ජනතාවගේ ජීවිතයේ තත්ත්වය තවත් වැඩි දියුණු වෙන්නේ. මේ කාරණාත් එක්ක සෞඛ්‍ය බැඳිලා තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික සංවර්ධනය. 1903 ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ තරුණ ගොවි සංවිධානය ඇති කරද්දී එච්චකුරු හතරක සංකල්පයක් ගැන කතා කරා. පළවෙනි එච්චකුර හෙඩ් හිස දැනුම ලබා දීම. දෙවෙනි එච්චකුර හාට් සංවේදී හදවතක් තියෙන පුද්ගලයෝ බිහි කිරීම. තුන්වෙනි එච්චකුර හෑන්ඩ් කුසලතාපූර්ණ මිනිස්සුන් බිහි කිරීම. හතරවෙනි එච්චකුර හෙල්ත් සෞඛ්‍ය සම්පන්න මිනිස්සුන් බිහි කිරීම. රජෙක් වුණත් ලෙඩෙක් වුණත් වැඩක් නැහැ. ඒ වගේම කොච්චර නිරෝගී වුණත් කොච්චර සහතික තිබුණත් ඔහු ආධ්‍යාත්මිකව පිරුණු පුද්ගලෙක් නම් වැඩක් නැහැ. ඒ වගේම කොතරම් මිල මුදල් තිබුණත් කොතරම් හැකියාවන් තිබුණත් ඔහු අධ්‍යාපනයෙන් පූර්ණත්වයට පත්ලා නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා රටක වගේම රටෙන් එළියේ ජීවත් වෙන ඒ රටට අයිති ජනතාවගේ ආර්ථික සෞභාග්‍ය, අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ සෞභාග්‍ය, ඒ වගේ මාධ්‍යාත්මික සෞභාග්‍ය ගැන අපි කතා කරන්න ඕනේ. එතකොට මේ ගමේ ආරක්ෂාව කියන කාරණයත් රටේ ආරක්ෂාව කියන කාරණයත් මේ දෙකත් එකට බැඳලා තියෙනවා. දැන් මම මේකෙදි අතුරු කාරණයකට යන්න කැමති මේ අධ්‍යාපනය ගැන කතා කරපුවාම මේ මොහොතේ ගරු සභාවේ ප්‍රකාශයක් කළා යන ගමන් අග්‍රාමාත්‍යතුමා මට සඳහන් කරා ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම විදේශ අමාත්‍යතුමාටත් ඒ වෙලාවේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා හිටියා එතුමාටත් අපි සඳහන් කරා අධ්‍යාපනය ගැන කියනකොට මට මතක් වෙන්නේ අර පහුගිය දවස්වල කටාර් රාජ්‍යයේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල පිළිබඳව දැවැන්ත අන්තර්ජාලය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගියා. ඒක ආණ්ඩුවට හොඳ නැහැ. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මට සඳහන් කරා ස්ටැෆර්ඩ් පාසල එතුමා ගියා බලන්න ඉතාමත් ඉහළ මට්ටමේ රටට ගෞරවයක් විදිහට එවලාදී කිරියල් ඇමතුම සඳහන් කර එතුමා හිටපු විදේශ නියෝජ්‍ය ඇමතිවරයෙක් ලංකාව තුළ එදා ලක්ෂ්මන් කදිරගම් ඇමතුමාගේ යුගයේදී වෙසක් නිවාඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පිළිගන්නට මූලිකව කටයුතු කරපු කිරියල් ඇමතුමා එතුමා සඳහන් කර. එතකොට මේ අධ්‍යාපනයේ ගුණාත්මක බලය ලංකාව විතර නෙවෙයි විදේශ. දැන් තානාපති කාර්යාලයක් ඉස්කෝලයක් පාලනය කරන්න යනවා කියන්නේ විහිළුවක්. මම මගේ අතට ලැබිලා තියෙනවා තානාපති කාර්යාලයේ තානාපතිතුමා අත්සන් කරලා ලියපු ලියුමක්. මම දන්නවා ලියුම් ටයිප් කරන්නේ දැන් අමාත්‍යංශක ලියුම ටයිප් කරන්නේ ඇමති නෙමෙයි. හැබැයි අත්සන් කරන්නේ ඇමති. ඒ වගේ තානාපති කාර්යාලයේ ලියුම ටයිප් කරන්නේ තානාපති නෙමෙයි. මේ කටාර් රාජ්‍යයේ තියෙන ලංකාවේ තානාපති කාර්යාලයේ ලියුම් ටයිප් කරන අය පහේ පන්තියට යවලා ලියුම් ටයිප් කිරීම ගැන ඉස්සෙල්ලා පාඩමක් උගන්වන්න ඕනේ. දැන් තානාපතිතුමා අත්සන් කරන ලියුමේ දෙපොලක ඒ මේ ලියුමේ දෙපොලක දැන් මම ලියුමක් ලියනවා නම් මූලාසනාරූඪ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මම ගැන මන්ත්‍රීතුමා කියලා ලියා ගන්න නැහැ. මම කියලා ලියන්නේ. මේකේ තානාපතිතුමා කියලා ලියන්න. ඒවගේම තානාපත්තුම අදහස් කර ඇත. එනිසා මේ වගේ බබ්බු තමයි සමහර තානාපති කරල්ල ඉන්නේ. දැන් මේ පාසල මීට කලින් හිටපු තානාපත්තිතුමා අපේ යහපාලන ආණ්ඩුවට පස්සේ ආවට පස්සේ පවරගන්නට ක්‍රියාමාර්ගයක් ඇත. ඒ වෙලාවේ හර්ෂත් සිල්වා නියෝජ්‍යමතුමාට සභාවේ දැන් ටිකකට කලින් කිව්වා ඒ තානාපත්තිතුමා රීකෝල් කරන්න යලි ගෙන්නන්නට සිද්ධ වුණා කියලා. අනිතක එහෙම පවරගන්න පුළුවන් මොන පනතක් ඇද? දැන් මියුසියස් විද්‍යාලය, මහනුවර ට්‍රිනිටි විද්‍යාලය මෙවැනි පාසල් පවත්වගෙන යනවා. එහෙම පාසල් පොහරා ගන්න පුළුවන් තානාපති කාර්යාලයකට මොන පනතක් ඇටද? නිසා මම හිතනවා ලංකාවේ කටාර දේශයේ තියෙන තානාපති කාර්යාලය අගපුනා අසූචි ගා ගන්න නැතුව තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරීන් අපි දන්නවා සමහර තානාපතිවරු වටේ වට වෙන සමහර තක්කඩි නිලධාරිනුත් ඒකට උල්පන්දම් දෙන තානාපති කාර්යාලයෙන් පිට ඉන්න අයත් ඉන්නවා. මෙහෙම අය ගැන අපේ පසුබිම මන්ත්‍රීවරු දැන් ලේඛන හදමින් ඉන්නේ. යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට බාධා කරමින් තක්කඩිකම් වල යෙදෙන තානාපතිවරුත් තානාපති කාර්යාලවල ඉන්නයි. ඒ වගේම තානාපති මුක්තිය ජනාධිපතිවරයාගේ විශේෂ අධිකාර පත්‍රකින් ලබාගෙන තියෙන බලය ගිහිල්ලා ඒ රටවල් වල රුපියල් සත කාසි පණන් වලට හෝ වෙනත් හේතු මත වැරදි විදිහට පාවිච්චි කරන මේ මැද පෙරදිග තියෙන තානාපති කාර්යාල කර යුතුව තියෙන්නේ එහෙ තියෙනවා නම් පාසලක් ඒ පාසලට ශක්තිය දෙන එක, නැතුව ඒ පාසලට ඇඟිලි ගහන එක නෙමෙයි. අනිත් පැත්තට මැද පෙරදිග සේවය කරන බොහෝ දෙනෙක්ට අනේක විද ප්‍රශ්න තියෙනවා. තානාපති කාර්යාල ඒවට මැදිහත් වෙන්නේ නැහැ. පෙට්ටි වලින් එනවා, අතපය කැඩලා එනවා, ඇන ගහලා එනවා. ඒව ගැන හොයන ප්‍රමාණය හරිම අඩුයි. ඉතින් ඒ නිසා දෙමෝපියෝ මේ ගැන දිගට හරහට පෞගේ දස්තික අපිට කතා කරා. අන්තර්ජාලයේ තිබුණු සමහර කාරණා උඩ අපි Facebook වගේ සමාජ වෙබ් අඩවිවල තිබුණු සමහර කාරණාවට අපි මැදිහත් වුණා. අපි ඒ ගැන ඒ අයට කතා කරා. ඉතින් මම මංගල සමරවීර මැතිතුමාගෙන් ඇහුවා. ඒ වගේම හර්ෂත් සිල්වා හිටපු නියෝජ්‍ය විදේශ මන්ත්‍රීතුමාගෙන් ඇහුවා. අජිත් පීපර හිටපු නියෝජ්‍ය ඇමතුමාගෙන් ඒ වගේම ලක්ෂ්මන් කියලා ඇමතුමා කිව්වා. මේ තානාපති කාර්යාලයේ සමහර උන්මත්තකයන් ඉන්නවද කියලා. කටාර තානාපති කාර්යාලයේ උන්මත්තකයන්ද කියලා අපිට සැකයක් තියෙනවා. නට්ලූස් මිනිස්සුද මේවා ඉන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මංගල සමරවීර මැතිතුමා පවා කිව්වේ ඒකයි. ඒ නිසා අද මේ කතාව කරන්න යනකොට මෙතනින් අග්‍රමතුමා කියාගෙන ගියේ මොනම හේතුවක් හින්දවත් කටාරවල තියෙන ස්ටැෆර්ඩ් පාසල රජයට පවරා ගන්න හෝ ඒට රජය මැදිහත් වෙන්න උවමනාවක් නැහැ කියලා. ඒ වගේම තානාපති කාර්යාලය කටාර රටේ තියෙන එහෙ විදේශ අමාත්‍යංශෙත් එක්ක බොහොම රාජතාන්ත්‍රික ක්‍රමවේදකින් තොරව විවිධ අකටයුතුකම් නොකටයුතුකම් කළා මේ පාසල් වලට කකුල් මාට්ටු දාන්න කටයුතු කරනවා. ඒ වගේම මේ තානාපති කාර්යාලවල ඉන්න සමහර තක්කඩි විශේෂයෙන්ම අපිට පේනවා මේ කටාර තානාපති කාර්යාලයේ ඉන්න තක්කඩි අපි මේ පාසල මම නම් ගිහිල්ලත් නැහැ. කිරියල් ඇමතුමා තමයි කිව්වේ ඉතා හොඳින් පවත්වාගෙන යනවා කියලා. මම නම් ගිහිල්ලත් නැහැ, දැකලත් නැහැ. මේක
කරු බන්දුතුමා කාලය අවසන් නැහැ.
නැහැ, මේ මේක ස්ථිර කරන කතාවක් නැහැනේ. ඒකත් එක්කම
10 මිනිස් නේ.
ඒ වගේම
මගෙන් පස්සේ.
ඒ වගේම අපි
ස්ථිර කරා.
ඒ වගේම විශේෂයෙන්ම අපි මම නම් ගිහිල්ලා බලලත් නැහැ, දැකලත් නැහැ. නමුත් දෙමෝපියවල තියෙන විශාල ලිපි ලේඛන කන්දරාව එක්ක ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට වගකීමක් තියෙනවා. ඒ කටයුතු පිළිබඳව සොයලා බලලා මේ පිස්සු කෙලින තැන්වල ඒ කටයුතු පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මම කියනවා තානාපති කාර්යාලවල ඉන්න සමහර ඔඩොක්කු කුක්ක ගැන අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විදේශ අමාත්‍යතුමාටත් අදාළ වාර්තාවක් අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන මේ තානාපතිවරුන්ට තියෙන මුක්තිය අයිති විදියට පාවිච්චි කළා මේ කටයුතු කරන්නට හොඳ නැහැ. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මුලාසනාරූඪ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි දැන් අපි කතා කරමින් හිටපු ප්‍රස්තුත කාරණේ මේ ගමේ ආරක්ෂාව තහවුරු කරන්න, ගමේ ශක්තිය වැඩි දියුණු කරන්න, ගම තුල වඩා හොඳ ව්‍යුහයක් හදන්නයි මේ අපි යෝජනා කරන්නේ. සිවිල් ආරක්ෂක කමිටු වලට නිල පිළිගැනීමක් දීලා එහි සංයුතිය තවත් ප්‍රසාරණය කළා, ඒ වඩා ශක්තිමත් කරලා ඒ තුලින් අපි දන්නවා අද ගමට වේගෙන් මත්ද්‍රව්‍ය ළඟා වෙමින් තියෙනවා. කුඩු කන්ටේනර් පිටින් රටේ අහුවෙද්දි ගම් දක්වා මත් කුඩු වේගෙන් පැමිණෙමින් තියෙනවා. ඒ වගේම නීති විරෝධී මත් පැන් මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හොඳම දේ තමයි එක පැත්තකින් පොලිසිය, අනිත් පැත්තෙන් පූජනීය ස්ථානය, අනිත් පැත්තෙන් පාසල අධ්‍යාපන ස්ථානයේ එතකොට ඒ අධ්‍යාපන ස්ථානයේදී ලංකාවේ වගේම විදේශ රටවල ඉන්න ලාංකිකයෝ ඉන්න පාසලේ වටිනාකම් මම කිව්වා ඒ නිසා මේ සියල්ල එකවද්ද වෙච්ච සමෝදානික වැඩපිළිවෙලක් උමනයි ඒ සමෝදානික වැඩපිළිවෙල සඳහා දැනට හැදිලා තියෙන මේ සිවිල් ආරක්ෂක කමිටු වැඩපිළිවෙල 50 කැටුම් පතක් හරහා ඒ වඩාත් ශක්තිමත් කළා වඩාත් පිළිගත් ක්‍රමවේදයක් හදලා ඒ ක්‍රමවේදය ඔස්සේ ඒ සිවිල් ආරක්ෂක කමිටු ශක්තිමත් කරන්න ඕන කියන එකයි අපි යෝජනා කරන්නේ. ඉතින් එතෙන්දී ගමේ ග්‍රාමීණධාරී ආර්ථික සංවර්ධනධාරී ඒ වගේම සමෘද්ධි සංවර්ධනධාරී කුෂිකර්ම පරිශ්‍රය නිෂ්පාදන සහකාර කියන ශේෂණුධාරීන් හතර දෙනත් ඒ වගේම දැන් ගම්වල ඇති වෙලා තියෙන මේ සියලු දෙනාට ඒකාබද්ධ වැඩපිළිවෙලට අපිට එකතු කරගන්න පුළුවන් අනිත් මා කියපු ආගමික ස්ථානේ පන්සලක් වෙන්න පුළුවන් කෝවිලක් වෙන්න පුළුවන් පල්ලියක් වෙන්න මුස්ලිම් පල්ලිය ඉස්ලාම් පල්ලියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ක්‍රිස්තියානි හෝ වෙනත් කතෝලික නිකායකට අයිති දේවස්ථානයක් වෙන්න පුළුවන් ඒවයි ඉන්න ඒ පූජා ඒ කියන්නේ පන්සලක නම් ස්වාමින් වහන්සේ අනිත් තැනක නම් ඉන්න ඒ පූජා ප්‍රසාදින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් මේ විනි ක්‍රමවේදයක් අපි සකස් කරගන්නට උමනයි කියන එකයි අපේ අදහස ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමති මේ කටයුත්තේදී නිලපැලි ගැනීමක් ලබා දීම තුලින් මේ අය ස්වේච්ඡාවෙන් මේ කටයුත්තට සම්බන්ධ වෙද්දී ගමේ ස්වේච්ඡාව වැඩ කරන තව සංවිධාන තියෙනවා යෞවන සමාජය තියෙනවා ක්‍රීඩා සමාජය තියෙනවා ගමේ දහම් පාසල තුල තමයි කවර ආගමක වේවා දහම් පාසල තුල තමයි වැඩිම ස්වේච්ඡාවෙන් වැඩ කරන ගුරුබවතුන් පිරිසක් ඉන්නේ ඒ වගේම මේ ගම්වල තියෙන අනිකුත් ස්වේච්ඡා සංවිධාන මිතුරු අවුල් වෙන්න පුළුවන් මරණාධාර සමිති වෙන්න පුළුවන් මෙවැනි සංවිධාන ඒ සංවිධාන එකට ගොනු කිරීම හරි වැදගත් ඒ සංවිධාන එකට ඒකරාශී කළා ඉදිරියට මේ කටයුත්තට ඒකාබද්ධ කර ගැනීම වැදගත් ඒ වගේම ගම් තුල සිදුවෙන ඔය ගමට පිටින් ගේන මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වගේම ගමේ නිෂ්පාදනය කරන නීත්‍යානුකූල නොවන මේ මත්ද්‍රව්‍ය මත්පැන්සෝ ඒ වගේ දේවල් ඒ වගේම අනිකුත් ගම්වල සිදුවෙන අපචාර සහ අපරාධ මැඩපවත්වන්න කටයුතු කිරීම හරි වැදගත්. ඉතින් ඒ නිසා මෙන්න මේ තත්ත්වය සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම ගම් මට්ටමේ සිදු කළ යුතුව තියෙනවා. එහෙම සකස් කරොත් තමයි මම මුලින් සඳහන් කරපු රටක රාජ්‍ය මෙහෙවන ආණ්ඩුව හමුවේ තියෙන ප්‍රධාන අභියෝග දෙක උණු ආරක්ෂාව පිළිබඳ අභියෝගයත් සංවර්ධනය කියන අභියෝගයටත් වඩා සාර්ථක ධනාත්මක ප්‍රවේශයක් ලබා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ගම තුල ආරක්ෂාව තහවුරු වෙනවා නම් ගම තුල සංවර්ධන ක්‍රියාදාම ඉදිරියට යන්න පුළුවන්. මොකද මම අර කලින් සඳහන් කර විදිහට මේ ආරක්ෂාව සහ සංවර්ධනය කියන අභියෝග දෙක ඉදිරියට යද්දී ඉතා පැහැදිලිව ගමක ආරක්ෂාව තහවුරු වෙනකොට තමයි සංවර්ධන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ බැලුවොත් රජවරුන් පිළිබඳ කතා කරද්දී ලංකා ඉතිහාසයේ රාජාවලිය තුල වඩාම සාර්ථකව රජවරුන්ට රටේ සංවර්ධනයට අවශ්‍ය දායකත්ව දෙන්න පුළුවන් වෙලා තියෙන ආරක්ෂාව තහවුරු. ඒ නිසා මම හිතන්නේ ගමේ ආරක්ෂාව තහවුරු කරන්න ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි මේ සිවිල් ආරක්ෂක කමිටු වලට අවශ්‍ය
පිළිගැනීම.
ඒ නිසා මම ඒ යෝජනාව මේ සභාව හමුවේ තියනවා මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය මේ සභාව විසින් ලබා දෙනු ඇතයි කියන අපේක්ෂාවෙන්.
බොහොම ස්තුතියි ඔන්රබල් නලින් බණ්ඩාර.
ගරු මුරාසාරන්දු අපේ උපසභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම බුද්ධික පත්‍රණ මැතිතුමා කරුණු කාරණේ ගැන පොඩ්ඩක් කතා කරේ. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා ගරු බුද්ධික පත්‍රණ මැතිතුමනි කුවේට් ශ්‍රී ලංකා පාසල සම්බන්ධව. දැන් මේ පාසල තුන්වෙනි තානාපතිවරයා එක්ක තමයි මේ හැප්පෙන්නේ. තුන්වෙනි තානාපතිවරයා මේට කලින් තානාපතිවරයාට යන්න උනේ මේ පාසල නිසා. ඒ වෙලෙත් අපි මේ පාසල වෙනුවෙන් තමයි කතා කරුවේ. හැබැයි දැන් මෙතන ගැටලුවක් තියෙනවා. මේක දිගින් දිගටම මේ තානාපතිවරු හැප්පෙන්නේ යම්කිසි හේතුවක් ඇතුව. විශේෂයෙන්ම අපිට එතන සභාපතිවරයා ක්‍රියාදාමය ගැන කිසිසේත්ම තෑයීමටපත් වෙන්න බෑ. කුවේට් ශ්‍රී ලංකා පාසල ඉතාම හොඳට පවත්වා ගන්න පාසලක් වුණත් මේ සභාපතිවරයා යම් අත්ෝනෙමතික විදිහට මෙතන මුදල් එකතු කරනවා. එතුමා එතන මුදල් වියදම් කරන්නේ කිසිම විනිවිදාගෙන් තොරව. ඒ නිසා යම්කිසි නියාමනයක් අපේ තානාපති කාර්යාලයෙන් සිද්ධ වෙනවට අපි විරුද්ධ නැහැ. ඒ නිසා මම බුද්ධික පත්‍රණ මැතිතුමාගේ එකට යමක් එක් කරමින් තමයි මේක මතක් කරන්නේ. මොකද පෞගිය කාලේ මේ පාසල ගැන කතා කරපු කෙනෙක් විදිහට ගිය කොටින්ම කියන නම් ගිය තානාපතිවරට යන්න උනේත් අපි කරපු බලපෑම. මම තලතාතු කොරළ මහත්මිය හර්ෂදිසිල්ලා මැතිතුමා ගණනාවක් මේ තානාපතිවරයා හිටපු එක්කෙනාට විරුද්ධව කතා කරා පාසල පැත්ත අරගෙන. හැබැයි දැන් අපිට තවදුරටත් තේරෙනවා මේ පාසලෙත් අඩුපාඩු තියෙනවා කියන කාරණේ. ඒ නිසා මම මේ දේ මතක් කරනවා. මොකද අපේ පිටරට ඉන්න දරුවෝ ඉගෙන ගන්නකොට එයාට අවශ්‍ය සම්පත් ටික දෙන්න ඕන. ඒ සම්පත් ටික දෙනවා වගේම ඒ පාසල හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම තානාපතිවරුට යම්කිසි වගකීමක් තියෙනවා රටේ විදේශික අපේ දරුවෝ ඒ රටේ පදිංචි දරුවන්ගේ අධ්‍යාපනය ගැන. ඒ නිසා යම්කිසි නියාමනයක් යම්කිසි සොයා බැලීමක් තානාපති කාර්යාලයෙන් කරනවට විරුද්ධ නැහැ අපි. ඒ නිසා මම හිතනවා මේ ගැන චුට්ටක් සොයලා බලන්න. මොකද මේ තුන්වෙනි තානාපතිවරයා තමයි මේ පාසලේ සභාපති කාර්ය මණ්ඩලයත් එක්ක හැප්පෙන්නේ. මෙතන විශේෂයෙන් කාර්ය මණ්ඩලයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සභාපතිවරයා තමයි යම්කිසි අත්නොවන්තිකාරකම් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතියන් දෙනවා.
සුනිල් හන්දිනති
ගරු සභාපතිතුමනි, ඇතරම මේ අද දිනේ මේ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන නිසා කතා කරන්න හිටියේ නෑ. නමුත් මේ අද තියෙන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ සිවිල් ආරක්ෂක කමිටු ගැන වුණාට දැන් සාකච්ඡා මතුවෙලා තියෙන්නේ කටාර්වල ශ්‍රී ලංකා පාසල පිළිබඳ නිසා. මේ ගැන යම් අවබෝධයක් තියෙන නිසා මම නිවැරදි කිරීමක් කරන්න ඕන. ඊතර අපි සංවිධාන හැටියටත් මම කටයුතු කරනවා. අපි මම මේ පාසලට ගිහිල්ලා තියෙන කටාර්වල තියෙන එකම ශ්‍රී ලාංකික වෙනුවෙන් තියෙන පාසල මේක. එතකොට මේ පාසල පිළිබඳ කිසිම ගැටලුවක් මීට කලින් මතුුනේ නැහැ. මතුවෙලාම නැහැ ඇත්තටම මේ පාසලේ කටයුතු පිළිබඳව. මේකේ තානාපති කාර්යාලයත් එක්ක හොඳම සම්බන්ධතාවය සහිතව මේ පාසලේ කටයුතුත් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලාංකික ප්‍රජාවත් මේකේ හොඳට කටයුතු කරමින් ඉන්නවා. හදිස්සියේ මේ ප්‍රශ්නේ පැන නැගුණේ මීට කලින් ඔබතුමා කිව්ව තානාපතිවරු තුන්දෙනෙක් යටතේ කියලා. නෑ, මීට කලින් හිටපු තානාපතිතුමා ඉතාම අත්නෝමතික විදියට කටයුතු වර්ණාවක් කරලා ඒ නිසා ඔහුව කැඳවන්න සිද්ධ වුණා. ශ්‍රී ලාංකිකයන්ගේම විරෝධතාවය නිසා. මොකද ශ්‍රී ලාංකිකින් වෙනුවෙන් ඉන්නේ නැති තානාපතිවරේ කියලාට ඉඳලා වැඩක් නෑනේ. නියෝජ්‍ය හිටපු නියෝජ්‍ය ඇමතිතුමාත් දන්නෝ ඉතාම අත්නෝමතික කටයුතු නිසා විදේශ නියුක්ති කාර්යාංශයේ ඇමතිතුමියත් මැදිහත් වෙලා ඒ තානාපතිවරයා ලංකාවට ගෙන්නුවා. ඊට පස්සේ ඒ ඇතිවෙච්ච කාරණේ පිළිබඳව තානාපති කාර්යාලයේ ඉතා හොඳින් කටයුතු කළා. දිගටම කරලා දැන් මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ ඒ ආයතනයේ පවත්වගෙන යෑමේ අරාජික කිරීමේ ක්‍රියාවලියක් එක්ක. ඇත්තටම ඒක ගැන බරපතල තත්ත්වයක් නිර්මාණය වෙන එහෙම නොතින් එම. ඒ නිසා මේ විශේෂයෙන්ම ගිනුම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා පරීක්ෂා කරන්න පුළුවන්. මම දන්න තරමට ඒ ආයතනයේ ප්‍රධානීන් තානාපති කාර්යාලයේදී ඉතා පැහැදිලිව ගිහිල්ලා සියලු ලිපිලේඛන, විගණන වාර්තා, විගණන ලියකියවිලි ගිණුම් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වෙලාවේ කවුරුවක්වත් චෝදනා කළා නැහැ. වර්තමාන විදේශ ඇමතිතුමත් ගිහිල්ලා තියෙනවා. ගියපු වෙලාවේදී ඒ සාකච්ඡා කරපු වෙලාවට ප්‍රශ්න මතුවෙලා නැහැ. එහෙමනම් ඒ වෙලාවේ මතුවෙන්න තිබ්බනේ. මේකේ හිතාමතා මේ ශ්‍රී ලංකා පාසල අපකීර්තියට ලක් කිරීමේ ක්‍රියාවලියක් මේ තියෙන්නේ. ඒ අපකීර්තියට ලක් කරලා ඒක කඩාවැට්ටීමේ ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා මම හිතර අද වුණත් මං කියන්නේ මේක මෙහෙම කතා නොකර එහෙමනම් සියලු කරුණු එක්ක ලියකියවිලිත් එක්ක සාක්ෂිත් එක්ක ගිණුම් කටයුතුත් එක්ක අපට ගේන්න පුළුවන්. මොකද මේ පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. අද සිවිල් ආරක්ෂක කමිටු ගැන කතා කරන දවසක් නිසා මේක ගැන මං සූදානම් වෙලා නැහැ. මම ඉතා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පාසලේ කටයුතු පිළිබඳව.
බුද්ධිකපතිරණ
තුමනි, මම මේ ඊළඟ පාර්ලිමේන්තු සතියේ මං හිතන්නේ 21 වගේ අපි කල්තැබීමේ යෝජනාවක් බාර දීලා තියෙනවා.
මම ගෙනල්ලා විවෘතව
අපි කතා කරමු. මොකද ඔබතුමා කියන එක හරියට හරි එකක් තමයි පාසල අරාජික කරලා ශ්‍රී ලංකා රාජ්‍ය නම කැත කරන්න. දෙවෙනි එක මේකේ තියෙන රුපියල් කෝටි ගාණක මුදලට විඳින්න තානාපති කාර්යාලයේ ඉන්න සමහර නරුමය උත්සාහ කරනවා. ඒක
මම ඒ ගැනත් කියන්න යන්නේ නැහැ මොකුත්. මං ඒ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව මං ඒ ගැන කියන්න යන්නේ නැහැ. මේකේ අඩුවක් තියෙනවා නම් ඒ අඩුව නිවැරදි කරන්න ඕන. ඒ අඩුව නිවැරදි කිරීම වෙනුවෙන් කවුරු මැදිහත් වෙන්නේ? මොකද ගරු නියෝජ්‍යමත්තුමා දන්නවා ලංකාව වෙනුවෙන් තියෙන්නේ ශ්‍රී ලංකා පාසල් කිහිපයයි ලෝකෙම. ඕමාන් තියෙනවා, සෞදි තියෙනවා, කටාර්වල තියෙනවා, මේ වගේ රටවල් කිහිපයක විතරයි. ඒවයි අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන නිසා අද ඒ ශ්‍රී ලාංකිකයින්ට ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒගොල්ලොන්ට මේවා නැති වුණොත් යන්න තැනක් නැහැ. ඒගොල්ලොන්ගේ ළමයි වෙන රටවලට යවන්න වෙනවා. ඈ පවුල් පිටින් ඉන්න ඒ රටවල වල මේ නිසා. ඒ නිසා මම කියන්නේ ඒ රටවල වල ඉන්න ශ්‍රී ලාංකික වෙනුවෙන් මේ පාසල් පවතින්න ඕන. ඒක ඒ වෙනුවෙන් අඩුතරම් මේවා නිවැරදි වෙන්න ඕන. මේ චෝදනා කිරණ අය කරුණු සහිතව චෝදනා කරනවා නම් හොඳයි කියලා මම කියන්නේ.
බොහොම ස්තුතියි.
හොන්ඩරබල් මිනිස්ටර්
බොහොම ස්තුතියි. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කියලා හිතුණා. මොකද මගේ නමත් කීපිටම්ම සඳහා වෙච්ච නිසා අපි ගත්ත තීරණය තමයි මේක ඒගොල්ලෝ කරගෙන යන වැඩ. තානාපති කාර්යාලයේ තියෙන්නේ පෞද්ගලික හෝ පෞද්ගලික නොවන හෝ ඒ රාජ්‍ය නොවන ඒවට ඇඟිලි ගහන නෙමෙයි. ඒ කට්ටිය ඒ වැඩේ කරගෙන යනවා. අපේ තානාපති කාර්යාලය අපේ වැඩේ කරගෙන යනවා. එතකොට මේක කාරණා දෙකක්. එතකොට එවකට හිටපු තානාපතිවරයා මේ පිළිබඳව ඔහුගේ රාජ්‍ය පිළිගත්ත ක්‍රමවේදයට එහායින් ගිහිල්ලා කටයුතු කරන්න ගිය නිසා තමයි අපිට මේ සිද්ධ වුණේ. එතුමාව නැවත කැඳවන්න ඒක ආයේ හංගලා වහලා ගහන්න හේතුවක් නැහැ. ඉතින් ඒ නිසා රජය ඉස්කෝල පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රජයට ඒක අදාළ නැහැ. අපිට මේ තානාපති කාර්යාලය 60 ගානක් තියෙනවා. ඒක පවත්වාගෙන යන්නත් ලොකු වියදමක් බදු ගෙවන පුද්ගලයන්ගෙන් බදු අරගෙන තමයි වැඩේ කරන්නේ. ඉස්කෝලේ ඉස්කෝලේ අලු වෙන දෙයක්. ඒතර මේ දෙක දෙක. ඉතින් ඒක තමයි රජයේ ස්ථාවරය.
Thank you. Item number one, House Secretary. Honorable Minister. No answer. Badalil, no answer. The Minister, no answer. Item number one, House Agri. Honorable Lucky Jayawardhana.
Garu Niyojya Karaka Sabha Sabhapathiwani, ada davase Paudgalika Mantriwarunge Yojana Yatate Mavasin Idiripat Karanna Yeduna Manavara Nagare Thula Pawathuna Marga Tadabade Avagama Kirima සම්බන්ධ සාකච්ඡා කරන යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳ ගරු කතානායකතුමාටත් ඔබතුමාටත් පළමුවෙන් ස්තුතිය පුද කර සිටිනවා. විශේෂයෙන් මේ යෝජනාව මම ඉදිරිපත් කිරුවේ 2015 වර්ෂයේ. නමුත් අද දවසේ මේක සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබීම එක්තරා විදිහකට සතුටක් කියන එක මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම පසුගිය රාජ්‍ය කාලයන් තුල පසුගිය රජයේ ඇත්තේ මයිතන මහනුවර නගරයට කිසිදු සේවාවක් සිදු නොවීම නිසා මයිතනි මහනුවර නගරේ වාහන තදබදයේ මෙන්ම මහනුවර ප්‍රදේශයේ විශාල වශයෙන් අපහසුතාවයන්ට පත් වුණා කියන එක මම අමතුවෙන් කිය යුතු වන්නේ නැහැ. පසුගිය රජය මගින් මහනුවර ප්‍රදේශයට කළ සේවාවක් අපිට දකින්නට නැහැ කියන එක මතක් කරන්නට වෙනවා. ඒ වගේම මේ යෝජනාව ඉදිරිපත් කළ අද සාකච්ඡා කරන අවස්ථාව වෙනකොට විශේෂයෙන්ම වර්තමාන යාපාලන ආණ්ඩුව යටතේ මහනුවර නගරයේ මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනයට විශාල වැඩ කොටසක් දියත් කළා තිනවා කියන එකත් සන්තෝෂෙන් සිහිපත් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අද දවසේ ගරු අග්‍රාමාත්‍යතුමා කරන ලද ප්‍රකාශනය තුළ මහනුවර නගරයට කුමක් කරන්නේද කියන එක එතුමාගේ ප්‍රකාශනය තුළමුත් අපිට දැනගන්න දැකගන්න ලැබුණා. විශේෂයෙන් මහනුවර නගරයේ දියුණු කළ යුතු කියන පදනමේ යාපාලන ආණ්ඩුව ක්‍රියා කරනවා කියන එකත් සන්තෝෂෙන් සිහිපත් කරනවා. විශේෂයෙන්ම ජපන් රජයේ ආධාරය යටතේ මහනුවර නගරය දියුණු කරන්නට මේ වෙනුවට විශාල වැඩපිළිවෙළක් යෝජනාවලා සකස් වෙමින් පවතිනවා කියන එකත් මතක් කරන්න ඕන. එසා විශේෂයෙන්ම අපි සතුටුපත් වෙනවා. ඒ වගේම ස්තුතිය පුද කරනවා වර්තමාන ජනාධිපතිතුමාටත්. ඒ වගේම මේ සඳහා මූලිකව කටයුතු කරන දරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්. ඒ වගේම මහමාර්ග උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාටත් මහනුවර ජනතාව වෙනුවෙන් මගේ ස්තුතිය පළමුවෙන් පුදු කරනවා. විශේෂයෙන් මහනුවර නගරයේ තදබදය අවම කරන්නට මේ වෙනකොටත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කරන ලද යෝජනා අනුව උමම් මාර්ග ඇති කරන්න කටයුතු සකස් වෙලා තියෙනවා. කිලෝමීටර් 5.5ක උමම් මාර්ගයක් තැනීමට කර ඇති යෝජනාව ප්‍රශංසනීය කියන කල්පනා කරන්න ඕන. ඒ වගේ මේ යෝජනාවට යම් යම් බාධා පමුණුවන්නට යම් පිරිස් උත්සාහ දරනවා කියන එකත් අපිට දැක ගන්නට ලැබෙනවා. එනිසා මම කියනවා එවන් බාධා පමුණුන අයට විශේෂයෙන්ම මහනුවර නගරයේ තියෙන තදබදයට විසතුම් නොසවුවොත් මේක ජාතික විවසනය තත්ත්වයකට පත්වෙනවා කියන එක කල්පනා කළ යුතු කියන එකත් මතක් කළ යුතු වෙනවා. එනිසා මේ සඳහා අවස්ථාව ඇති කරන්න ඕන. මේ වෙනකොටත් මේ නගරේ තියෙන තදබදේ අපි කතා කරන්න ඕන. මේ නගරේ තියෙන වටිනාකම අපි අමතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ලංකාවේ දෙවනාගනුවර මහනුවර කිව්වොත් ඒක නිවැරදි. ලංකාවේ දෙවනාගනුවර තමයි මහනුවර, විශේෂයෙන් මහනුවර ඓතිහාසික නගරයක්, ඒ වගේම ලෝක උරුම නගරයක්. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව පිහිටීම්, ඒ වගේම පෙරදිනිය රාජකීය උද්භිද උද්‍යානය පැවැත්වීම, ඒ වගේම වෙනත් මල්ලතු, ඒ වගේම අස්කිරි මහානායකමින් වැඩ සිටින භූමිය වීම ආදී මම හිතන්නේ විවිධ කරුණු නිසා මේ නගරේ ප්‍රධාන වෙනවා කියන එක අපි කල්පනා කළ යුතු වෙනවා. දළදා මාලිගාවට දෙස් විදෙස් සංචාරකින් පැමිණෙනවා විශාල පිරිසක්. මම හිතන්නේ මේ අනුගුරු නගරයට දසදහස් ජනතාවක් දවසකට රැස් වෙනවා කියන එක මතක් කරන්න ඕන. වාහන ගැන කතා කරුවොත් වාහන ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් දිනපතා මේ නගරයට පැමිණෙනවා. මේ නගරයට පැමිණෙන වාහනවල තදබදය නිසා මම හිතන්නේ මේකෙන් පාරිසරික ගැටලු මෙන්ම මනුෂ්‍යයන්ට සිදුවන හිංසාවන් පිළිබඳ අපි කතා කරන්න ඕන. විශේෂයෙන්ම ලෝක උරුම නගරයක් වන මේ නගරේ වායු දූෂණය නිසා මානවර නගරයේ ලෝක උරුම තත්ත්වයට තවදාන කියන එක මතක් කළ යුතු වෙනවා. මේ පිළිබඳ මම හිතන්නේ විද්‍යුතුන් කතා කරනවා. විශේෂයෙන්ම සමාජ ජාලවල නොයෙක් අවස්ථාවලදී මානවර නගරයේ අධික වාහන තදබදයක් සහිත නගරයක් මෙන්ම අධික වායු දූෂණ සහිත නගරයක් බවට නම් කරන ප්‍රවණතාවයක් තිබිලා තිබෙනවා. ඒ නිසා මෙම අධික වායු දූෂණය නිසා මානවර නගරයේ තිබි ලෝක උරුම තත්ත්වයේ හයවීමටත් ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මානිත මාචාර්ය ඕයි ඉලුපරු මාතාද පවසලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කතා කරන ඉලුපරු මාතමක් මම දැන් වාර්තා කරලා තියෙනවා. මානවර නගරේ පිහිටලා තියෙන්නේ මිටියාවතක, නගරේ වටේම තියෙන කඳු වළල්ලක්. මානවර නගරයට දිනපතා වාහන ලක්ෂයක් පමණ පැමිණෙනවා. ඒ නිසා අධික වාහන තදබදයක් ඇති වෙලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලදී එයට වාර්තා වෙලා තියෙනවා මානවර නගරය ඉතාමත් ඉහළ වායු දූෂණ තත්ත්වයක් තියෙන නගරයක් කියලා. ඒ නිසා මේක විශාල ගැටලුවක්. කොළඹ නගරයේ වායු දූෂණය තියෙනවා. ඒත් කොළඹ නගරයේ තනිතල භූමියක් මූදට ආසන්නයේ තිබෙන නිසා වායුව විසිරලා යනවා. නමුත් මානවර නගරයේ කඳු වළල්ලකින් වට වෙලා තිබෙන නිසා එහෙම විසිරලා යamak වෙන්නේ නැහැ. එනිසා මානවර නගරයේ වායු දූෂණය කොළඹ නගරයට වඩා 4-5 ගුණයකින් වැඩි බව පරීක්ෂණවලදී අනාවැල්ලා තියෙනවා කියන එක මතක් කරනවා. වායු දූෂණයෙන් අතරින් නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඕසෝන්න සීම් අංශු ගැන අපි එයයි මැනුම් කරලා තියෙනවා. එයිදි තමයි අනාවැල්ලා තියෙනවා මානවර අධික වායු දූෂණ තත්ත්වයක් තියෙනවා කියලා. මේ වඩාත්ම අවධානයට ලක්වන්නේ කුඩා ළමුන්, ඒ වගේම වැඩිමහල්ලන්, කුඩා ළමුන්ගේ පෙනහළු වල වර්ධනයේ වයස 15 දක්වා වෙන බැවින් මෙම කුඩා ආංශු ශරීරගත වීම නිසා පෙනහළු වලට දැඩි හානියක් වෙනවා කියලා මේ පරීක්ෂණ වලදී ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය කර ඇති පරීක්ෂණ වලදී වායු දූෂණයේ පෙනහළු වලට පමණක් නොව හෘද රෝග, දියවැඩියා ආදී රෝග සඳහාද බලපාන බවද එයයි සුවාගෙන තියෙනවා. ඒ නිසා මානවර නගරේ වැවරමවට පාසල් කීපයක් තියෙනවා. පාසල් ඇරඹෙන අවසන් වෙන වෙලාවට තමයි මානවර නගරේ වාහන තත්බද වැඩි වෙලා තියෙන්නේ. වෛද්‍ය විශේෂඥයන් පවසන පරිදි අධික ලෙස සිගරට් පානය කරන අයට වැළඳෙන රෝගය තමයි කල්ගත පුපුක්සිය පෙනාලු රෝගය. එම රෝගය වැළඳුණු පාසල් නම් ප්‍රතිකාර සඳහා මානවර රෝල්ට පැමිණෙන බව වෛද්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ කුඩා ළමුන්ට මේක බලපාන, ඒ වගේ වැඩිහිටියන්ට බලපාන, ඒ වාහනවලින් පිටවන දුම නිසා දැනට වාර්තා වෙලා තියෙනවා ඩීසල් දුම අංක 1 පිළිකා රෝගකාරකයක් කියලා. මෙන්න වැඩිහිටියන ළමු මෙම රෝග වලට ගොදුරු වීම නිසා ප්‍රතිකාර සඳහාද වැයවන්නේද රජයේ සතු මුදල් කියන එක මතක් කළ යුතු වෙනවා. ඒ නිසා මේ සඳහා පිළියම් යෙදිය යුතුයි. ඒ සඳහා දැනටමත් අපේ රජයේ පිළියම් වශයෙන් යෝජනා ගන්නාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීම හිතන්නේ මේ රජයේ වගකීමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රජයේ යටතේ මේවා සිදුවේ කියලා අපි ලොකු දැඩි විශ්වාසයකින් එනිසායිව ඇති කරන්න කටයුතු කරන විශේෂයෙන් මේ අපේ නායකයන් කරන වැඩපිළිවෙලට සහය දීම මේ රටේ හැම කෙනෙකුම වගකීම. විශේෂයෙන් අපේ පළාතේ අද තියෙන ප්‍රධාන ප්‍රශ්න ගොඩක් තියෙන නගරය තුල බස් ප්‍රවාහනය ගැන කතා කරුවොත් නගරේ මධ්‍යස්ථානයේ තමයි බස් නැවතුම්පොළ ස්ටෑන්ඩ් එක තියෙන ඒ ස්ටෑන්ඩ් එක තුල ඒ කැකෑරෙන දුම මේ රෝගාකාරකවලට විශාල වශයෙන් බලපානවා කියන එක මතක් කරන්න. එසම මේ සඳහා විසඳුම් වශයෙන් දැනටමත් යෝජනා වල තියෙනවා. මම දැන් නගරෙන් පිට බස් නැවතුම්පොළ තුනක් ඉදි කරලා ඒ තුන මගේ නගරයට අර වැඩිපුර ගෙන්නන බස් නවත්වලා සට සර්විස් එකක් මගේ ඒ බස් වෙනම යොදවලා ඒ කටයුතු කරන්න. ඒවා ඉතාම සුදුසු යෝජනා කියන එක අපි මතක් කරන්න ඕන. මේවා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කියන එක අපි මතක් කරන්න ඕන. ඒ නිසා අවස්ථා සැකසීම මම හිතන්නේ රජයේ වගකීම කියන එක අපි කල්පනා කළ යුතු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කවුරුත් කල්පනා කරන්න ඕන නගරේ මේ තියෙන තදබදේ අඩු කරගත්තොත් මම හිතන්නේ මේක වාසිය මේ රටට විශාල වශයෙන් ලැබෙනවා, ජනතාවට ලැබෙනවා. ඒ තුළ රටට විශාල අවස්ථාවක් සැලසෙනවා කියන එක අපි කල්පනා කරලා තියෙනවා. ඒ නිසා මේ රජය මගින් දැන්ගෙන එන මේ වැඩපිළිවෙල තව තවත් සාර්ථක කරන්න ඕන. පහුගිය කාලවල මාර්ග වසා දැමීම තුළ මේකට ගැටලු මතුවුණා. 2003 අපි විවෘත කරපු පාර 2005 නැවත රැසීම තුළ ඒ තුළ ගැටුමක් ඇති වෙලා ඒක අද මගින් දැන් ප්‍රශ්නයක් බවට පත් වෙලා ඒවා විවෘත කරගන්න බැරි තත්ත්වයන් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ උමං මාර්ගය පිළිබඳ අපේ පළාතේ හැම කෙනෙක්ම සතුටපත් වුණා. මේ යෝජනාව වහ වහ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ පිළිබඳ පාරිසරික ගැටලු එන්නට පුළුවන්. මේවා අවම කරගෙන මේවා සකස් කිරීම වැදගත් වෙනවා. කාලිනව කළ යුතුයි. ලෝක හැම රටකම මේවන් අවස්ථා ඇති වෙලා තියෙනවා. මේවට විසඳුම් ඒ රටවල් හොයලා තියෙනවා. ඒ වගේම අපේ රටේ මේවට විසඳුම් ලබා දෙන්නට කරන උත්සාහයන්ට ශක්තිමත් කර යුතු කියන එක මතක් කළ යුතු වෙනවා. නිසා අද අපි කවුරුත් කල්පනා කළ යුතු පෙරදෙනේ නගරයේ තියෙන තදබදේ පිළමතලා නගරයේ තියෙන තදබදේ ගිලුවේ නගරයේ තියෙන තදබදේ මේ මහනුවර නගරයේ කටුගස්තොට නගරයේ තියෙන තදබදේ මේවා හැතුවත් සෙම්ම මේ නුවරට තියෙන විශාලතම ප්‍රශ්න බවටයි අපි දකින්නේ. ඒ නිසා මේවා ඇති ගැටලු විසඳගන්න අපි වහ වහ ක්‍රියාත්මක කළ යුතු කියන එක මතක් කරනවා. ඒ නිසා මේ යෝජනාව අද මේ සභාව ඉදිරියේ තබ මේ සඳහා කටයුතු කරන ශිළු දෙනාටම මේ සඳහා ගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂයෙන් මාමාර්ග අමාත්‍ය මානවර දිස්ත්‍රික්කයේ මම හිතන්නේ අපේ නායක ලක්ෂ්මන් කිරියල් මහත්මයාගේ සහයෝගයතුල මහනුවර තියෙන මේ ප්‍රශ්නවලට විසඳුම් කඩිනමින් සකස් කරන්න පුළුවන් කියන බලාපොරොත්තු තබ මේ යෝජනාව ඉදිරිපත් කරමි. මහනුවර ප්‍රදේශවාසී ජනතාවට මම හිතන්නේ එයාගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරම සාර්ථක වෙනට ප්‍රාර්ථනා තමයි මම නවතිනවා. ස්තුතියි.
බොහොම ස්තුති ඔන්ටපල්ල ජයම්පතේ වික්‍රමරත්න ජූ හැව් 2 මිනිට්ස් මෝ ද ලන්ච් ඉන්ටර්වල් 12:30
maybe I can continue after lunch
yeah
I will formally
you start
I will formally minutes. second and maybe after lunch I can speak
yeah you start
yeah
2 minutes they continue 1:30 am
අරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි ලකි ජයවර්ධන ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව මා ඉතාමත්ම සතුටින් ස්ථිර කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉපදී හඳුනු වැඩුණු කෙනෙක් හැටියට සහ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරයේ වැවෙන් එහා පැත්තේ අම්පිටිය කැටවල ලෙවුල ඒ ප්‍රදේශයේ අවුරුදු 40ක් විතර ජීවත් වුණු කෙනෙක් හැටියටයි මම කතා කරන්නේ. මොකද ඒ පළාත්වල ජනතාවගේ ඇතිවී තිබෙන අමාරුකම් මම විශේෂයෙන් දන්න නිසා. මහනුවර නගරයේ අතිවිශාල වාහන තදබදයක් අවුරුදු ගණනාවක් තිස්සේ උග්‍ර වෙලා මතුවෙලා තිබෙනවා. කෙටි කාලයක් 2001 සිට 2003 දක්වා 2005 දක්වා පාර විවෘත කරන්න පුළුවන් වුණා නැවත වැව වටේ වැරෝමේ මාලිගාව ළඟින් යන පාර. ඒ නිසා ඒ කාලේ යම් සහනයක් ලැබුණා. ලකි ජයවර්ධන මන්ත්‍රීතුමා කියපු දේ ඉතාමත්ම නිවැරදි. මහාචාර්ය ඉතාමත්ම ලංකාවේ ඉන්න අකාබනික රසායන විද්‍යාව පිළිබඳව විශේෂඥයෙක් වන මහාචාර්ය ඔලිවර් ඉලේපරුම දීර්ඝ කාලයක් මේ පිළිබඳව පර්යේෂණ කර තිබෙනවා.
Order please. I suspend the house 1:30 for lunch.